ගරු ආචාර්ය හර්ෂද සිල්ලමැත්තම ඔබතුමාට මිනිත්තු 14ක් කාලයක් තියෙනවා.
බොහොම ස්තුතියි නියෝජ්‍ය කාර්ය සභාපතිතුමනි. මනුෂ්‍ය නාණ්‍යකාර ගරු ඇමතිතුමා ඉදිරිපත් කරපු කාරණා සම්බන්ධයෙන් සහ අද විවාදයට ගන්න බදුපන්න සම්බන්ධයෙන් වචන කීපයක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මූලික වශයෙන් මනුෂ්‍ය නාණ්‍යකාර මැතිතුමා ඉදිරිපත් කරපු අදහස් අපි කාලයක් තිස්සේ අපි විශ්වාස කරන අදහස්. එතකොට ඒ අදහසත් එක්ක අපිට මේ පරස්පරයන් නැහැ. මොකද අපි තේරුම් ගන්න ඕනේ සමාජ ආරක්ෂණය වැදගත්. සුපසාධනය කිව්වහම අපි හැමෝටම එක ගානට දෙනවා වෙනුවට අවශ්‍ය පුද්ගලයන්ට සමාජ ආරක්ෂාව දෙන්න ඕනේ කියන දණ අපි එතන ඉන්නවා. එතුමා වෙන පැත්තක ඉඳලා වාඩිලා කතා කරත් අපි යම්කිසි විදියකට එකඟතාවයක් තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් අපි පසුබට වෙන්න ඕනේ නැහැ අදහසත් එක්ක එකඟ. හරි. හැබැයි එතෙන්දී එතුමා යම්කිසි පොඩි පැටලවිල්ලක් වුණා මම ඒකත් සඳහන් කරන්න කැමති. මොකද මේ සමාජ ආරක්ෂණ බදු ගෙවන්න එක සම්බන්ධයෙන් ඔහු කතා කරනකොට දිගින් දිගට කිව්වා මේ වක්‍ර බදු අයින් කරලා ඒ වෙනුවට ඍජු බදු ගේන්න ඕන කියලා. ඒක අපි 100%ක් පිළිගන්නවා. හැබැයි මේ ඔබ අද ඉදිරිපත් කරන්නේ වක්‍ර බද්දා. හරි. එතකොට මේ වක්‍ර බද්දක් ඉදිරිපත් කළා එය ඇත්ත වශයෙන්ම සමාජයේ පහළ කොටස් වලට වදින්නේ නැහැ කියන මතය ඔබට ගොඩනගන්න බෑ. හරි. ඉතින් ඒක ඔබතුමා පිළිගන්න ඕන. හරි. අනිත් එක තමයි මේ එකතු කරන බදු ඇත්ත වශයෙන්ම සමාජ ආරක්ෂණය සඳහාද අපි යොදවන්නේ. ඒක කොහමවත් කොහෙවත් මේකේ සඳහන් වෙන්නේ නැහැ. හරි. මම පිළිගන්නවා සාමාන්‍යයෙන් බදු පනතක් ඉදිරිපත් කරනකොට ඒ බද්ය මොනවටද පාවිච්චි කරන්න කියන එක දාන්නේ නැහැ. ඒක කන්සල්ටේටඩ් ෆන්ඩ් එකට ගිහිල්ලා එතනින් තමයි යන්නේ. නමුත් විශේෂ බද්දක් නම් මේ සමාජ ආරක්ෂණය සඳහාම වූ බද්දක් නම් එහෙමනම් ඒක කියන්න ඕනේ මේ සමාජ ආරක්ෂණය සඳහා පමණක් පාවිච්චි කරනවා කියලා. නැතුව මේවා රජයේ වෙන වියදම් වලට පාවිච්චි කරන්නේ නැහැ කියන පොරොන්දුව එක්ක දෙන්න ඕනේ. හැබැයි මෙතන තව ගැටලුවක් තියෙනවා. ඒ තමයි මේ මේ මේක මේ බැසිල් රාජපක්ෂ මහත්තයා කිව්වත් 100%ක බද්දක් ගහනවා කියලා 2021 නොවැම්බර් මාසේ. හැබැයි තාක්ෂණික සටහන් වල තිබ්බා 3% කියලා. හරි. හැබැයි ඒක ඊට පස්සේ 2% වුණා කියලා පස්සේ මේ 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 සඳහන් කරා. රුපියල් බිලියන 140ක් හොයාගන්නවායි කියලා කිව්වා මේ බද්දෙන් 2022 අවුරුද්දේ. තාම සතයක්වත් හොයාගෙන නැහැ. හරි. අපේ විවේචනය වෙන්නේ මෙතනයි මනුෂ්‍ය නාණ්‍යකාර ගරු ඇමතිතුමා. ඒ තමයි මේ මේ 108ක වැට් එකක් කලින් තිබ්බා. ඒ 108ක වැට් එක මත තමයි මේ 102මාරේ පිරිවැටුම මත බද්ද පනවන්න තීරණය කරේ. අපි එදත් විවේචනය කරා අදත් විවේචනය කරනවා මේක 2මාර නෙමෙයි ඇත්ත වශයෙන්ම වැට් බද්දක් හැටියට බැලුවොත් එහෙම සමස්තයක් 100ට අගම වශයෙන් 105ක්වත් වෙනවා. ඉතින් ඒ නිසා මේක අච්චාරු බද්දක්. එදත් අච්චාරු බද්දක් අදත් අච්චාරු බද්දක්. මොකද මේ බදු ಜಾති දෙකක්. හරි. හැබැයි එදා 8ට වඩා ඊට පස්සේ මේ වැට් එක 112ට වැඩි කරා මැයි මාසේ. ඊට පස්සේ ගිය මාසේ මේක 115ට වැඩි කරා. දැන් ආයෙත් 105ක් හෝ අවම වශයෙන් 5ක් එහෙමත් නැත්නම් 7ක් සාපේක්ෂව ගත්තොත් වැට් එකත් එක්ක මේ බද්ද වදිනවා. හරි. එහෙමනම් මනුෂ්‍ය ගරු ඇමතිතුමා ඔබතුමා බදු කළමනාකරණය ගැන කතා කරා. බදු ගෙවන්න නැති එක ගැන කතා කරා. එහෙමනම් මේ බදු වර්ග දෙකක් දැම්මහම මේක ඊටත් වඩා මාරු වෙනවා. වැට් එක නම් වැට් එක. ටර්න් ඕවර් ටැක්ස් එක නම් ටර්න් ඕවර් ටැක්ස් එක. හරි. එහෙමනම් ඕගොල්ලන්ට කියන්න ඕන නම් වැට් එක 122යි කියලා වැට් එක 122ක් දාන්න. ඒක මිනිසුන්ට ඇත්ත කතා කරන්න අවබෝධ කරලා දෙන්න. ආය හංගල ගහන්න අවශ්‍යතාවයක් නැහැ. පොඩකින් මම කතා කළේ උනම කතා ගන්න ගාරු ඇමතුමා. හරි. එතකොට මම කියන්නේ ලෝකේ ගැන කතා කරා. ඔව්. ලෝකේ යන්නේ එක දිශාවකට නම් අපිත් ඒ දිශාවට යන්න ඕනේ. දියුණු රටවල් ගැන කතා කරා. ඒ දිශාවට අපි යමු. ඔබතුමා මට කියන්නේ මොන රටේද කියලා වැට් එකයි ටර්න් ඕවර් ටැක්ස් එකයි දෙකම ගහලා දියුණු වෙන රටවල් තියෙන. එහෙම ඒවා ගොඩාක් අඩුයි. මොකද කලමනාකරණය කරගන්න බෑ. ඇත්ත වශයෙන්ම බදු ගෙවන මිනිස්සුන්ටත් කරදරයක්. මොකද වැට් එක එක පැත්තකින් හදන්න ඕනේ.
ගරු මාත්‍යතුමා
ගරු හර්ෂද සිල්ලා මැතිතුමා කියන එක මම ඉතාමත්ම බොහොම පිළිගන්නවා සහ මම ප්‍රතිපත්තියක් විදියට අපි ඉන්නේ එතන. නමුත් මේක 2022 අයවැය යෝජනාවලට ආපු යෝජනාවක් එක තමයි මේක එකතු වෙන්නේ. හැබැයි අපි ප්‍රතිපත්තියක් විදියට දරන මතය තමයි අපි වැට් එක නම් යම් වැට් පෝෂන් එක මේකයි කියන්නේ. ඒ වගේම ආද ඒක ඒක නිශ්චිත වශයෙන් සරල බදු ප්‍රතිපත්තියකට යා යුතුයි කියන එක අපි ප්‍රතිපත්ති මේ වශයෙන් පිළිගන්නවා. ඒකයි මම පැහැදිලි කරන්න ඕන.
හරි. එහෙමනම් මම යෝජනා කරනවා මේක කාලරාමුවක් දාන්න. ඔබතුමන්ලාගේ මතය වෙන්නේ එක ඍජු බද්දා එක එක බදු ප්‍රතිපත්තියකට යන්න නම්, ඒ කියන්නේ වැට් එක විතරක් නම් මේක එහෙමනම් මේක අයින් කරා. මේකට සන්සෙට් ක්ලෝස් එකක් දාන්න. මේ මේක NBT වගේ බද්දා. හරි. ඉතින් ඒ නිසා මේක සන්සෙට් ක්ලෝස් එකක් දාලා ඕනනම් 2023 අයවැය ප්‍රකාශ කරනකොට මේක අයින් කරන්න. මම දන්නේ නැහැ. හැබැයි මොකද මේක ගෙවන මිනිහටත් කරදරයක්, එකතු කරන මිනිහටත් කරදරයක්. අවසානේ වෙන්නේ මොකද්ද? බලාපොරොත්තු වෙච්ච බදු ලැබෙන්නේ. අත වශයෙන්ම මේක මේ 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 මුදල් කාර්ක සභාවේ අපි මේ සම්බන්ධයෙන් ඇහුවාම, මේ පාර්ලිමේන්තුවත් ඇහුවාම මේ පිළිබඳව විශ්ලේෂණයක් අවශ්‍ය වෙනවා. හරි, මම නැවතත් මේක කියන්නේ අපි දැනගන්න ඕනේ මේකෙන් මොකද්ද වෙන ඉම්පැක්ට් එක. හරි, මොකද බදු කපා හරිනකොට මෙතනට ඇවිල්ලා කිව්වේ මොකද්ද? බදු කපා හැරියාම රට මේ සෞභාග්‍ය කරා යයි කියලා කිව්වා, දුවගෙන දුවගෙන. හරි, අන්තිම එක තැන කැරකි කැරකි තමයි දැන් ඉන්න වෙලා තියෙන්නේ. හරි, ඉතින් ඒ නිසා අපිට මේක මේ 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 ඊළඟට මේ ඉදිරිපත් කරනකොට මෙවැනි බදු සංශෝධන මේ ඒවා ඉදිරිපත් කරන. එතකොට තමයි අපිට අත්ත වශයෙන්ම ධනාත්මක හරබර සංවාදයක් කරන්න පුළුවන් වෙන්නේ. දැන් 2019 දෙසැම්බර් මාසේ බදු සංශෝධනය කරේ කවුද? කවුද කරේ? කෝ විශ්ලේෂණය? අද මේ ගිය සතියේ මේ සතියේ මුදල් කාර්ක සභාවේ දැනගත දෙයක් තමයි අඩුතරමේ ගරු නියෝජ කතානායකතුමා මුදල් අමාත්‍යාංශයවත් දැනගෙන හිටියේ නැහැ බදු සංශෝධනය 2019 දෙසැම්බර් 1 වෙනිදා බදු සංශෝධනය. ඒ කෙලීම ගෝඨාභය රාජපක්ෂ එදා ජනාධිපතිතුමාගේ කාර්යාලයෙන් තමයි කියලා තියෙන්නේ මේක කරන්න කියලා. හරි, අන්තිමට මුළු රටම බංකොලොත් වුණා. හරි, දැන් මේ බද්ද ඉදිරිපත් කරේ මෙතුමා කිව්වා වාගේ 2021 නොවැම්බර් මාසේ 12 වෙනිදා. අද 2022 සැප්තැම්බර් මාසේ 8 වෙනිදා. මාස 10ක්. මම මේ කතා කරන්නේ මේවා අපිට ගෙනල්ලා මේ බදු අය කරගන්න ඕන නම් ඇයි මෙච්චර ප්‍රමාදයක්? ඇයි මෙච්චර ප්‍රමාදයක්? මේ පිටු 10ක මේ මේ ලියකියවිල්ලක් ලියා ගන්න මෙච්චර කල් ගියේ ඇයි? මේක ගැසිල් රාජපක්ෂ ඇමතිවරයා එදා කිව්වේ අප්‍රේල් 1 වෙනිදා ඉඳන් ක්‍රියාත්මක වෙනවා කියලා. අද සැප්තැම්බර්. එතකොට කවද ඉඳන්ද ක්‍රියාත්මක වෙන්නේ? තව මාස දෙකයි එතකොට තියෙන්නේ ඉතුරු වෙලා රජයට මේ අයවැයට මේවා එකතු කරගන්න. ඉතින් අත වශයෙන්ම මේක ඉතාමත්ම මේ 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 කනගාටුදායක කතාවක්. අත වශයෙන්ම මේ පක්ෂ නායකයන්ගේ විවාදයකින් තොරව තමයි ගරු නියෝජ කතානායකතුමා මේක සම්මත කරගන්න තීරණ වෙලා තිබෙන්නේ. ඇයි මේක මෙතනට විවාදයකට අද ආවේ? විවාදයකට අද ආවේ මං අහපු ප්‍රශ්නයක් තිබුණා. අනුර කුමාර දිසානායක මැතිතුමා කිව්වා ඔහු ඒකට විරුද්ධයි කියලා. නමුත් අපි ප්‍රශ්නයක් ඇහුවා. ඒ ප්‍රශ්නේ තමයි මේ සංශෝධන ගෙනල්ලා තියෙනවා. මේ සංශෝධනවල තියෙනවා මේ මේ දේපල වෙළඳාමට මේ බද්ද අයිති වෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ අපි අහුන්වහම ආණ්ඩුවෙන් ඒක හෙට හේතුව මොකද්ද කියලා ඒ කට්ටිය දැනගෙන හිටියේ නැහැ. ඊට පස්සේ ඊළඟ දවසේ කිව්වා නෑ නෑ එහෙම දෙයක් කරලා නැහැ කියලා. මේක පුදුම කතාවක්. හරි, දැන් මෙහෙම ඇත්ත වශයෙන්ම දැන් මනුෂ ඇමතිතුමා කිව්වේ මොකද්ද? එතුමා කිව්වේ ඍජු බදු ගහන්න ඕන, ධනෙ උපයන කට්ටියට මේ බද්ද වැඩිපුර වදින්න ඕන, ඒක ප්‍රෝග්‍රෙසිව් වෙන්න ඕනේ කියලා අපේ සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමා අද උදෙත් කිව්වා. We are for progressive taxes, not for regressive taxes. ආදායම වැඩි වෙන්න තමයි බද්ද වැඩි වෙන්න ඕනේ. ඒ බද්දෙන් තමයි සමාජ ආරක්ෂණය කරන්න ඕනේ. මොකද මේ සියලුම රටවැසියන්ගේ රට මේක. අපේ ශ්‍රී ලංකාව කට්ටියක් විතරක් අයිති එකක් නෙමෙයි නිසා. එතකොට දැන් මෙතන ප්‍රශ්නේ තියෙන්නේ මේ 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 රියල් එස්ටේට් එහෙම නැත්නම් දේපොළ වෙළඳාම අයින් කරොත්ින් එහෙමනම් ඒකෙන් කරන්නේ ඔබතුමා මේ දරණ අදහසට මතයට ප්‍රතිවිරුද්ධ දෙයක්. ප්‍රතිවිරුද්ධ දෙයක්. හරි, එතකොට දැන් අපිට තාම සංශෝධන අපේ මේසේ නැහැ. මම දැක්ක තියනවා දන්නේ නැහැ. මම දැක්කේ නැහැ. තියනවා නම් එහෙමනම් දේපොළ වෙළඳාමටත් මේ බද්ද ගහනවා නම් එහෙමනම් කිසිම වැඩකට නැති වැඩක් තමයි මේ කාලේ නාස් වෙන වැඩක් තමයි මේ වෙලා තියෙන්නේ. හැබැයි කරන්න දෙයක් නැහැ. අපිට මේ විවාදය ලැබිච්ච එක ගැන සතුටු වෙනවා. හැබැයි දැන් මට එවලා තියෙනවා මම මේක සභාගත කරන්න කැමති කොන්ඩොමිනියම් ඩෙවලොපර්ස් ඇසෝසියේෂන් ඔෆ් ශ්‍රී ලංකා කියලා. ඔවුන් කියනවා ඇත්ත වශයෙන්ම මේ 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 අලුතෙන් පටන් ගන්න බිල්ඩින් වලටත් බිල්ඩින් වලට මේ බද්ද ගැහුවර කමක් නැහැ. නමුත් දැන් මේ කරගෙන යන බිල්ඩින් වලට මේ බද්ද ගන්න එකේ සාධාරණත්වය මොකද්ද කියලා ඔවුන් ප්‍රශ්න කරනවා. ඔවුන් කියනවා 125ක් ටැක්ස් වැඩි වෙලා, ටර්නෝවර් ටැක්ස් වැඩි වෙලා, වැට් එක වැඩි වෙලා, සෙස් එක වැඩි වෙලා, ස්ටෑම්ප් ඩියුටි වැඩි වෙලා යනාදී වශයෙන්. එතකොට ඔවුන් මතයක් ඉදිරිපත් කරලා තියෙනවා මේ හරහා සම්පූර්ණයෙන්ම ආර්ථිකයට පහරක් වාදී කියලා. එතකොට මම මේක මම ඒක තමයි මම කිව්වේ. දැන් මම කියන්නේ මේක ඇතුල් කරන්න කියලා. නමුත් මම ප්‍රජාතන්ත්‍රවාදීව මේක සභාගත කරන්න කැමති. ඔවුන් ඉදිරිපත් කළ තියෙන එක රජයේ ප්‍රතිපත්තිය මොකක්ද කියලා බලන්න වෙනවා. ඊට පස්සේ මම මේ IMF එක කතාව ගැන මේක අවශ්‍ය හරියටම කියන්නේ මම බලාපොරොත්තු වෙන්නේ නැහැ මේක දීර්ඝව කතා කරන්න. අද අනුර කුමාර් දිසානායක, සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමා දිගින් දිගටම මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කරා. ඇයි මේ සභාගත කරන්නේ නැත්තේ කියලා මේ එකඟතාවය. මේ එකඟතාවය සභාගත කරන්නේ නැහැ කියන එක සාමාන්‍යයෙන් මේ රටේ පිළිගත්ත දෙයක්. අර එක මේ අස්සම් කරපු ගිවිසුම එනකම්. හැබැයි අනිත් ලෝකයේ අනිත් හැම රටේම එහෙම කරන්නේ නැහැ. සමහර රටවල් වල ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන රටවල් වල විපක්ෂය සමග සම්බන්ධ වෙලා මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න ඕනේ කියලා විශ්වාස කරන රටවල මේක පබ්ලිෂ් කරලා විපක්ෂය සහ රජය දෙකම එකතු වෙලා මේ වැඩේට මේ 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 අවතීර්ණ වෙලා තියෙනවා. ඒ නිසා රජයේ තේරුම් ගන්න ඕනේ අපි නන්දලාල් වීරසිංහ මේ අධිපතිතුමා කියන දේ පිළිගන්නවා. හැමදේම මේ ඉදිරියට දාන්න බෑ. මාකට් සෙන්සිටිව් ඉන්ෆර්මේෂන් තියෙනවා. ඉතින් ඒ ඔක්කොම ඉදිරිපත් කරන්න ඕනේ නැහැ. අපි කවුරුත් කියන්නේ නැහැ. නමුත් සමස්තයක් හැටියට මොකද්ද මේ වැඩපිළිවෙල කියලා කිව්වොත් තමයි ඇත්ත වශයෙන්ම විපක්ෂයෙන් සහයෝගය ලබා ගන්න වෙන්නේ. හැබැයි මේ බදු අපි කියමු යම්කිසි එකඟතාවයකට එකතු වුණා කියලා මේ බදු වැඩි කරන්න ඕනේ කියලා. දැන් බදු වැඩි කරලා මනුෂ්‍ය නායකකාර ඇමතුමා කියනවා ඒවා සමාජ ආරක්ෂණෙ. අනේ can you please speak after me.
මෙතන ඇත්තටම මේ දේපළ වෙළඳාමයි අයින් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. මේක වෙලා තියෙන්නේ ට්‍රාන්ස්ලේෂන් එකේදී.
ඒක මම දන්නවා.
වචනයක් මිස් වෙච්චා. ඒතර ඒක නිසා ඒක නේද තර්කයක් එහෙම කවුරුත් අයින් වීමක් මේක සිද්ධ කළා නැහැ කියන එක මම පැහැදිලි කරනවා. වැලියු ඇඩිෂන් එකට විතරයි ඇයට මේ වෙන්නේ.
නෑ නෑ ඒක මම දන්නවා. මමනේ ප්‍රශ්නේ ඇහුවේ. හරි මම නැති වෙන්නේ කොහොමද? මේ මේ අපේ අපේ අපිට ඉදිරිපත් කළ තියෙන සංශෝධන වල දේපළ වෙළඳාම අයින් කළා. ඒකයි මේ විවාදය ආවේ. නෑ නෑ දැන් හරි ගස්සලා ඒක තමයි මම කියන්නේ. ඇහුවයින් පස්සේ හරි ගස්සුවේ නැත්නම් අපේ අපේ නීතිය සම්මත කරයින් පස්සේ ආයේ උසාවියට ගිහිල්ලා ඒක ගැන ප්‍රශ්න කරන්න බෑ. වැරදි එක සම්මත වුණා නම් ලෝක ලෙඩක් වෙන්නේ. ඒකයි මම මේ කියන්නේ. හරි දැන් මෙතන මම මේ කියාගෙන ආවේ මනුෂ්‍ය නායකකාර ඇමතිවරයා කියනවා මේ බදු දුප්පත් මිනිස්සුන්ට දෙන්න ඕනේ. මේ 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 බදු වලින් සමාජ ආරක්ෂණය දෙන්න ඕනේ කියලා. දැන් බලන්න අපි දැක්කා ටීවී එකේ රාජ්‍ය ඇමතිලා 37 මට විනාඩි දෙකකින් නවත්තනවා. රාජ්‍ය ඇමතිලා 37 දෙනෙක් පත් කළා. එතකොට මේ සමාජ ආරක්ෂණ බද්ද ගන්නවා පාර්ලිමේන්තුවේ දුප්පත් මිනිහට 105ක් හෝ 6ක් හෝ 7ක් හෝ වදිනවා වැට් එකට අමතරව. අනිත් පැත්තේ ටීවී එකේ පෙන්නවා රාජ්‍ය ඇමතිලා 37ක් පත් කළා. මොකද්ද මේ කරන්නේ? ඔබතුමාලා කියනවාද ඔබතුමා ඔය ඉදිරිපත් කරපු මතය වෙනුවෙන් කියලා ඔබතුමා ඇත්තටම පෙනී හිටින්නේ? ඔබතුමාගේ මතය එක මන් දන්නේ ඔබතුමා කැමතිද නැද්ද කියලා මේ අද වෙච්ච වැඩේට. හැබැයි මේ රටේ මිනිස්සුන්ට කන්න බොන්න නැති වෙලාවේ, විශාල අමාරුවක ඉන්න වෙලාවේ ආහාර උද්ධමනයේ 94% ආහාර උද්ධමනය තියෙන වෙලාවේ මේ මිනිස්සු දරුවොන්ට කන්න නැති වෙලාවේ World Food Program එකෙන් ඇවිල්ලා කියනකොට එන මාස ගානේදී තවත් මේ ප්‍රශ්නේ උග්‍ර වෙයි කියලා වෙනාවේ මනුෂ්‍ය නානාකාර ගරු ඇමතුමා අද රාජ්‍ය ඇමතිවරු 37 දෙනෙක් පත් කරන එක සදාචාර විරෝධී නැද්ද? අද බද්ද ගහන දවසේ දුප්පත් මිනිහගේ කියලා මම අහනවා. ඉතින් ඒ නිසා මේ පිළිබඳව අපි 2 minutes. හරි.
මගේ වෙලාව ගිරන්න
ටිකක් දෙන්න. හොඳයි බොහොම ස්තුතියි.
Thank you sir. බලන්න දැන් මේ 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 මේක මේක අපි බලන්න ඕනේ නේ. මේක වටපිටාව මොකද්ද කියලා. අද වටපිටාව මොකද්ද? 2022 අස්තමේන්තු ආදායම රුපියල් බිලියන 2094යි. වියදම රුපියල් බිලියන 4427යි. ණය වාරික නැතුව ණය සස්පෙන්ඩ් කරලා. හරි. අයවැය පරතරය 2323යි බිලියන. ඒ කියන්නේ ගරු ඇමතිතුමා ආදායම 2094යි, අයවැය පරතරය 2333යි. ඒ කියන්නේ පරතරය වැඩි මුළු ආදායමටත් වඩා අපි බලාපොරොත්තු වෙන. එහෙමනම් කළ යුත්තේ වියදම අඩු කිරීම නොවේද? එහෙනම් කළ යුත්තේ වියදම අඩු කිරීම නොවේද? වියදම අඩු කිරීම නොවේද? එතකොට ඇමතිවරු 37ක් පත් කිරීම ඒකට පරස්පර නොවේද? සදාචාර විරෝධී නොවේද? ජනතාව මේක පිළිගනීවිද? නෑ ගරුමන්තුතුමා, ජනතාව මේක පිළිගන්නේ නෑ. අද මේ බද්ද ගහපු දවසේම ඔබතුමන්ලා මේ කරපු වැඩේ. ඒ නිසා මේ දැන් බලන්න අපිට ඇවිල්ලා තියෙනවා ගෙවන්න තියෙන බිල්. හරි, මේ බිල් වල මොනවද තියෙන්නේ? වියදම් කරපුවා. මම කැමතියි මේක මේ සභාගත කරන්න. අද මේ වෙනකොට මේ භාණ්ඩාගාරයට ගෙවන්න තියෙන බිල් වල වැඩිපුර මොනවද තියෙන්නේ? රුපියල් බිලියන 75ක් පාරවල් හදන්න. රුපියල් බිලියන 75ක් පාරවල් හදන්න බිල් ගෙවන්න තියෙනවලු. රුපියල් බිලියන 25ක් තියෙනවලු මේ මිලිටරියට. මිලිටරියයි පාරවල් හදන්නයි තමයි රුපියල් බිලියන 100ක බිල් තියෙන්නේ අතේ ගෙවන්න. අධ්‍යාපනයේ කඩාවැටිච්ච එක ගැන ඔබතුමත් කතා කරා. අපේ ගමේ දරුවන්ට, නගරේ දරුවන්ට පාසල් යන්න බැරි වෙච්ච එක ගැන ඔබතුමා කතා කරා. හැබැයි අධ්‍යාපනයට ගෙවන්න තියෙන බිල් වල අතේ තියෙන්නේ කීයද? රුපියල් බිලියනයයි. 1 බිලියනයයි ගෙවන්න තියෙන්නේ මුදල් අමාත්‍යාංශයට. 1 බිලියනයයි. හැබැයි පාරවල් හදන්නයි මිලිටරියටයි බිලියන් 100යි. අධ්‍යාපනයට බිලියනයයි, පාරවල් හදන්නයි මිලිටරියටයි බිලියන් 100යි. එහෙමනම් මම පිළිගන්නවා අපි සම්පූර්ණයෙන් මේක නැවත හිතන්න ඕන. මොනවටද අපි වියදම් කරන්න ඕනේ? දුප්පත් මිනිසුන්ගේ බදු ගහනවා නම් ඒ නාස්ති කරන එක නවත්තන්න ඕනේ. මම අවසන් කරන්නම්. නාස්තිය ගැන ඔබතුමා දැන් කතා කරා මේ ගල්ලංගුරු හුටපටයක් ගැන. හරි, ඔව්. දැන් කාංචන ඇමතුමා මට මුදල් කාර්ක සභාවේ සභාපතිවරයා හැටියට ඊයේ නිල වශයෙන් දැනුම් දුන්නා මේ සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්න කියලා. ඒ විමර්ශනය කරන්න අපි සූදානම් වෙලා ඉන්නවා. අපි කතානායකතුමාට කතා කරා, විගණකාධිපතිතුමාට කතා කරා. මේවා අපිට කරන්න පුළුවන් දේවල් නෙවෙයි. අපි කොහොමද විමර්ශනය කරන්නේ? නමුත් ඒකට තමයි විගණකාධිපතිවරයා ඉන්නේ. මේක සාධාරණ වෙන්න ඕනේ. කවුරු හරි වංචාවක් කරලා තියෙනවා නම් ඒක හොයා ගන්න ඕනේ. හොයාගෙන දඬුවම් දෙන්න ඕනේ. හැබැයි කවුරුත් වංචාවක් කරලා නැත්නම් අනවශ්‍ය විදිහට මඩ ගහන්න නරකයි. ඉතින් ඒ නිසා අපි මේක සාධාරණව ස්වාධීනව විගණකාධිපතිවරයාට දඬනවා. අද තව පොඩ්ඩ වෙලාවකින් මේ සම්බන්ධයෙන් කරන්න කියලා. මොකද මේක වැදගත් වෙන්නේ? මොකද දැන් ලෝක බැංකුවේ ගෑස් ගන්නකොට ප්‍රශ්නයක් වුණා. දැන් ලෝක බැංකුව කියලා තියෙනවා පොහොර ගන්නකොට මේ ලංකාවේ ටෙන්ඩර් කමිටිය යන්න බෑ, අපේ ටෙන්ඩර් කමිටිය යන්න ඕනේ කියලා. මොකද මේ වංචා සිද්ධ වෙනවා කියලා. ඊට පස්සේ මොකද වෙලා තියෙන්නේ? IMF එකෙන් කියනවා බලන්න. දැන් IMF එකේ කියලා තියෙනවා පළවෙනි පාරට මේ රටේ හොරකම, දූෂණය, වංචාව නිසා තමයි ප්‍රධාන හේතුවක් මේ රට වැටිලා තියෙන්නේ කියලා. ඒ නිසා කෙලින්ම කියනවා ඉකොනොමික් ක්‍රයිම්ස් කරපු කට්ටියට දඬුවම් දෙන්න ඕනේ කියලා. ඉකොනොමික් ක්‍රයිම්ස්, මේ රටේ ආර්ථිකය හොරකම් කරලා වංචා කරලා දූෂණය කරපු කට්ටියට දඬුවම් දෙන්න ඕනේ. ඒ විතරක් නෙවෙයි, ඔවුන් රටවල් වල හොරා කාලා හංගපු මුදල් නැවත ගේන්න කියලා IMF එකෙන් කියනවා. මම අවසන් කරන්නම්. මේ මොකද්ද මේ තියෙන්නේ? ඇඩ්වාන්ස් අන්එඩිටඩ් වර්ෂන් යුනයිටඩ් නේෂන්ස් මේ හියුමන් රයිට්ස් එකෙන් ඉදිරිපත් කරපු වාර්තාව. හරි, ජිනීවවල මේ කට්ටිය දැන් අලිසබ්රි ඇමතිතුමායි විජේදාස ඇමතිතුමායි ගිහිල්ලා තියෙනවා ලංකාව වෙනුවෙන් කතා කරන්න. මොනවද මේකේ කියන්නේ? මේකේ කියනවා ඉකොනොමික් ක්‍රයිම්ස් ගැන. අන්න ජිනීවවලට ගිහිල්ලා තියෙන ඉකොනොමික් ක්‍රයිම්ස්, දූෂණය, වංචාව, ආර්ථික අපරාධ. මේ රට වැටෙන්න හේතුව ආර්ථික අපරාධ කියලා අන්න ජිනීවවල ගිහිලා කියනවා. මේ රටේ මිනිස්සුන්ට මේ වෙලා තියෙන නස්පැත්තියට වගකිය යුත්තන් කවුද කියන එක හොයන්න මුළු ලෝකෙම දැන් කියනවා. අපි ඒ කට්ටිය කියනවා අවශ්‍ය නම් උදව් දෙන්නම් කියලා. එහෙමනම් මම මගේ වෙලාව වැඩි කළ දීම සම්බන්ධයෙන් මම ස්තුතිවන්ත වෙනවා. නැවතත් අපි අවධාරණය කරන්න ඕනේ අපි සමාජ ආරක්ෂණයට එකඟයි, මතයක් හැටියට අපි එකඟයි. හැබැයි මේ ඉදිරිපත් කළ තියෙන බදු ක්‍රම දෙකක්, මේක අච්චාරුවක්, මේක ඍජු බද්දක් නෙමෙයි, මේක වක්‍ර බද්දක්. ඒ නිසා මේක කෙටි කාලීන බද්දක් හැටියට ඕනනම් තියාගෙන හැකික්මනින් අයින් කරලා අපි ඍජු බදු ප්‍රතිපත්තියකට යම් රිග්‍රෙසිව් ටැක්ස් එකක් නෙවෙයි ප්‍රෝග්‍රෙසිව් ටැක්ස් එකකට යම් කියලා කියමෙන් මගේ වචන
සම්පූර්ණයි. ඔව්, මොකද මේ ගරුමන්තිතුමා
විවාද නීති 86 මේ 87 අනුව ගරු නියෝජක කතානායකතුමනි, මම යෝජනා කරනද අපේ ඇමතුමා කියනවා මේක බැසිල් රාජපක්ෂ ඇමතුමාගේ අයවැය ලේඛනය කියලා. ඉතින් එතුමා දැන් නැහැ. එතුමගේ අවලේඛන ක්‍රියාත්මක කිරීම සඳහා නෙමෙයි රනිල් ක්‍රමසිංහ මහත්තයා මුදල් ලැබෙති උනේ. මම හිතනවා යෝජනා කරනවා ඒ කාරණා වැරදි කාරණා නිසා තමයි එතුමාට යන්න උනේ. මේ වැරදි කාරණාම ඉදිරිය ගිහලා කඩයුතු කරන්න හදනවා නම් ඒක වැරදි කරුකතානායක තමයි යෝජනා කරන ඒ සියල්ල ඉවත් කරන්න. අනිත් කරුකතානායකගේ අවසාන වශයෙන් මේ කාර්ක සභාවේ නියෝජනය උදකාරකව නියෝජනය මන්ත්‍රීවරයෙක් හැටියට මේ මුදල් කාරක සභාවේ සියලු සම්මත වෙන දේවල් ඒ ආකාරව ක්‍රියාත්මක කිරීමේ බලයක් දීලා නැහැ. ඉතින් අරිශිල ඇමතුමා කැමති විදිහට මේ රටේ යන වැඩපිළිවෙල හදන්න අපි යෝජනා කරපු බලයක් අපිට දීලා නැහැ. ඒසැ වැරදි විදිහට අරකටන වෙනවා. ආණ්ඩුවට ආණ්ඩුවේ තුනෙන් දෙක තියෙන බලය පාවිච්චි කරලා අපි විරුද්ධ වෙන දේවල් සම්මත කරන් යන්න පුළුවන්. ඒසැ අපි ඉල්ලනවා කතානායකතුමනි මේ මුදල් කාරක සභාවේ සභාපතිතුමා ඉල්ලන විදිහට මේ වැරදි නොකරන විදිහට අපි ගන්න තීන්දුව ක්‍රියාත්මක කරන පාර්ලිමේන්තුවට බලය දෙන්න. එතකොට මේ රට හදන්න පුළුවන් මේ බදු ප්‍රතිපත්ති නියම ආකාරව.
බොහොම ස්තුතියි ඔබතුමාට. ගරු මහින්දානන්ද අලුත්ගමගේ මැත්තම ඔබතුමාට මේ ඔව් ගරු මනුෂ්‍ය නායක කර මැත්තම.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ පාර්ලිමේන්තුවට අයවැයක් ඉදිරිපත් කරාම ඒක ඉදිරිපත් කරේ බැසිල් රාජපක්ෂද රනිල් වික්‍රමසිංහද රවි කරුණානායකද හර්ෂද සිල්වාද කියන එක අදාළ නැහැ. පාර්ලිමේන්තුවට අයවැයක් ඉදිරිපත් කළා ඒක පාර්ලිමේන්තුවේ සම්මත වුණාම ඒ අයවැය ක්‍රියාත්මක කිරීමේ වගකීම ආණ්ඩුවක් සහ රජයක් විදිහට තියෙනවා. එතකොට මේ ඉතාමත්ම කලින් හදාපු සකස් කරපු ලේඛනය මේක ක්‍රියාත්මක කරන්න ඕනේ. ඊට පස්සේ අපේ හර්ෂද සිල්වා මැතිතුමාලා යෝජනා කරනවා වගේම අපිත් රජයක් විදිහට ප්‍රතිපත්තියක ඉන්නවා ඍජු බදු වැඩි කරන ඒ වගේම බදු ක්‍රමය සරල කරන ක්‍රමයකට යන්න ඕනේ කියලා ඒකට අපි ඉදිරි අයවැයේදී හරි උත්තරයක් ලබා දෙනවා කියන එකත් මේ වෙලාවේ අපි සඳහන් කරනවා. අපි ඔය කියන මානව හිමිකම් කවුන්සලයේ කියන කාරණාත් ඒ වගේම නොයෙක් නොයෙක් තැන්වල කියන කාරණාත් අපි මේ වංචාව දූෂණය නැති කරලා වැරදි කරපු අය ඉන්නව නම් ඒවට නීතිය ක්‍රියාත්මක කරන්නත් අපි ආණ්ඩුවක් විදියට පසුබට වෙන්නේ නැහැ. සියලු දෙනා ඒ වෙනුවෙන් පෙනී ඉන්නවා කියන එකත් මේ වෙලාවේ මම සඳහන් කරනවා.
බොහොම සිත ගරු මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමා ඔබතුමාට මිනිත්තු 20ක් කාලයක් තියෙනවා.
නියෝජ්‍ය කතානායකතුමනි මගේ තාම සන්තෝෂ වෙනවා. අපි හිතුවේ ඊළඟ මේ රටේ ජනාධිපති කියලා අපි හිතුවා ඊට පස්සේ අගමැති වෙයි කියලා. ඒත් අපි හිතුවා බැරිතර මුදල් නැමැතිවත් වෙයි කියලා. අන්තිමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා හැටියට තමයි මගේ මිත්‍රයා කතාව පටන් ගත්තේ. කෙසේ වෙතත් මම සුබ පතනවා. මම ඇත්තටම හිටියා නම් ඡන්දයක් දෙන්න ඔබතුමාට හිටියේ මොනවා වුණත් මගේ පාසල් මිත්‍රයා මේ රටේ ජනාධිපති වුණා නම් කොච්චර ආඩම්බරයක්ද කියලා. මම ඔබතුමාට මුලින්ම මගේ මිත්‍රයාට උත්තරයක් දෙන්න ඕනේ. මේ අද දවසේ රාජ්‍ය අමාත්‍යවරු දිරුන්දීම ගැන ඔබතුමා කතා කරා. ඔබතුමා මේක රට රූපවාහිනියෙන් කියන එක ඇහුවම මේ රටේ මිනිස්සුන්ට කලකිරීමක් ඇති වෙයි. අමාත්‍ය ධූර වැඩි කරනවයි කියලා ඒක සාධාරණයි. හැබැයි ගරු මන්ත්‍රීතුමා ඔබතුමාට කියන්න ඕනේ මේ රාජ්‍ය අමාත්‍යවරු කිසිවෙකුට රාජ්‍ය අමාත්‍ය වරප්‍රසාද ලැබෙන්නේ නැහැ. മന്ത്രി වැටුපට මේ සියලු දෙනා වැඩ කළ යුතුයි. මේකේ මූලික හේතුව ප්‍රසන්න රණතුංග ඇමතුමා ගත්තොතින් එතුමාට ආයතන 40 ගානක් තියෙනවා. කැබිනට් ඇමතුරෙට බලන්න බෑ. රමේෂ් අතිරණ ඇමතුමාට ආයතන 72ක් තියෙනවා. බලන්න බෑ. මේ ආයතනවල වැඩ ඔක්කොම නැවතිලා කැබිනට් ඇමතුරු 18යි තිබුණේ. ඒ නිසා මේ පිළිබඳ අවධානය යොමු කරලා තමයි රාජ්‍ය අමාත්‍යවරු පත් කරේ මේ ආයතන කාර්යක්ෂමව ගෙනියන්න. මෙයට කිසිදු වරප්‍රසාදයක් ලැබෙන්නේ නැහැ කියන එකත් ඔබට සඳහන් කරමින් ඔබේ ආණ්ඩුව යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලක්ෂ 4ක ගානේ අතයට දීමනාවක් දීපු කාලෙකුත් තිබ්බා. ඒකත් අමතක කරන්න එපා. වැරදි කරනවා නම් කවුරුත් වැරදි. හැබැයි අපිත් පිළිගන්නවා මේ අවුරුද්දේ සියලු වරප්‍රසාදات එක්ක දුන්නත් වැරදි. නමුත් මේ සියලුම රාජ්‍ය අමතුරු മന്ത്രി වැටුපට තමයි වැඩ කටයුතු කරන්න කියන එක මගේ මිත්‍රයාට මතක් කරන්න ඕනේ මුලින්. නියෝජ්‍ය කතානායකතුමනි අද අපි විවාදයට ලක් කරන්නේ සමාජ ආරක්ෂණ දායකත්ව බද්ධ වැඩි එකතු කිරීම පිළිබඳව. රජය බලාපොරොත්තු වෙනවා මිලියන 120ක් රාජ්‍ය බදු ආදායමට එක්කහු කරන්න මේ හරහා. මමත් අපේ හර්ෂද සිල්වා මන්ත්‍රීතුමත් එකඟයි. මම කියන්නේ රජය බදු වැඩි කරලා මේ රජයට ආදායම අවශ්‍යයි. අපි පිළිගන්නවා බදු වැඩි කරන්න ඕනේ. අපි පිළිගන්නවා. හැබැයි මුලස්සනේ සභාපතිතුමනි මේ ගෙවන බදු ටික හරියට එක්කහු කරන ක්‍රමයක් හදාගත්තා නම් මේ කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ නිසා පළවෙනියටම මේ රටේ බදු ක්‍රමේ බරපතල අර්බුද ගණනාවක් තියද්දී බදු ගෙවිය යුතු මිනිස්සුන්ගේ බදු ටික හරියට අය කරන්නේ නැති කාලෙක තවත් බදු එක්කහු කරලා මේකෙන් ආදායම් බදු දෙපාර්තමේන්තුව සාධාරණයක් ඉෂ්ට කරයි කියලා මම විශ්වාස කරන්නේ නැහැ. දැන් මුලස්සනේ සභාපතිතුමනි ඔබතුමා දන්නවා මේ වසරේ අපේ බදු ආදායම මිලියන 630යි. අපිට තිබුණ බිලියන 630යි බිලියන 1000ක් තිබුණ එක නියෝජ්‍ය කතානායකතුමනි. අද 20යි 21 අවුරුද්දේ ආදායම් ලිපිගොනු තියෙන්නේ 507000යි. මේකේ 292000 තනි පුද්ගල 68000ක් සමාගම්. අපිට මේ අවුරුද්දේ රිටර්න් එවලා තියෙන්නේ 120000යි. හර්ෂ සිල්ලා මැතිතුමා මේ අවුරුද්දේ මේ වෙනකොට බදු ගෙවලා තියන්නේ 30,000යි. අපේ රටේ ජනගහනය මිලියන 22යි, පවුල් ලක්ෂ 68යි, බදු ගෙවන්නේ 30,000යි. ඒ නිසා පළවෙනියටම නියෝජ්‍ය කතානායකතුමනි මම දිගටම ඉන්න ස්ථාවරයේ තමයි මේ බදු අය කරන ක්‍රමවේදය. මේ කිසි දෙයක් නියාමණය වෙන්නේ නැහැ. ඒ නිසා හර්ෂද සිල්ලා මැතිතුමා අපි මේ විපක්ෂයේ හොරකමට ගහනවා ඒවා කියන්න. හැබැයි අපේ රටේ දැන් ඔබතුමා කොණ්ඩමේනියම් අපේ මේ හදන අය වෙනුවෙන් අද ඔබතුමා පෙනී හිටියා. මම කියන්නේ ඒක නෙමෙයි මේ ලාභ අධික ලාභ ලබන පුද්ගලයෝ බදු ගෙවන්නේ නැති එක. මගේ මිත්‍රයා ඉන්න ඉඳ පොඩ්ඩක් ඉන්න මං කියන්නම් අපේ කීප දෙනෙක්ගේ බදු ගෙවන හැටි රටේ. අපේ රටේ ප්‍රධාන වීමෝල් තුනක් තියෙනවා. මහා පරිමාණ වීමෝල් හිමියෙක් ඉන්නවා. වැඩිම වීමෝල් කරන වීමෝල් හිමියා අවුරුදු 5-7ක් ආදායම් බදු ගෙවලා නැහැ. මං නම් කියන්නේ නැහැ. 7ක් ගෙවලා නැහැ. ලංකාවේ දෙවැනි ලොකුම වීමෝල් හිමියා අවුරුද්දකට ගෙවලා තියෙන ලක්ෂ 9යි. හැබැයි මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන වීමෝල් හිමියෙකුත් ඉන්නවා. ඔහු ගෙවලා තියෙනවා මිලියන 50ක්. තොර ලංකාවේ තුන්වෙනිය මිලියන 50ක් ගෙවනකොට පළවෙනියා 7-5ක ආදායම් බද්දක් ගෙවලා නැහැ අවුරුදු 5ට. ඊළඟට ගුණසිනේ සභාපතිතුමනි කැසිනෝ බලපත්‍ර. අපේ රටේ කැසිනෝ බලපත්‍ර තියෙනවා 4-5ක් විතර. පුළුවන්.
ගරුවන් රුපියල් දසනය අපන්ත.
දැන් ඉතින් මේ දැන් ඔය ඕක කිව්වට හරියන්නේ නැහැ නේ. ඔක අය කරගන්න නිර්ධාරී ඉන්නවනේ. ඒගොල්ලන්ට මොකද කළා තියෙන්නේ?
හරි. බොහොම සිතේ.
එලා මං එන්නේ. අපේ රටේ කැසිනෝ බලපත්‍ර තියෙනවා. මේ කැසිනෝ බලපත්‍ර ලාභය ලබන ලාභය බිලියන ගණන්. එක්කෙනෙක්වත් ආදායම් බදු ගෙවන්නේ නැහැ. එක්කෙනෙක්වත් ආදායම් බදු ගෙවන්නේ නැහැ. හැබැයි ඒගොල්ලෝ ඒගොල්ලගේ බලපත්‍ර ගාස්තුව ගෙවනවා. ඇතුළු සියලු දෙනා. බබතුමාට කිව්වා මම නම කියන්නේ නැහැ අපහසුතාවයට පත් වෙන නිසා පුද්ගලයන්ට මම එහෙම නම් කියන්නේ නැහැ. බබතුමාට කියන්නේ මේගොල්ලෝ බලපත්‍ර ගාස්තුව ගෙවනවා 7-5ක් ආදායම් බදු ගෙවන්නේ නැහැ. මේ රටේ තියෙනවා රේස් බයි රේස් කියලා බිලියන ගණක ලාභ ලබන එක. එකකට ගෙවන්නේ 106යි බලපත්‍ර ගාස්තුව. බලපත්‍ර ගාස්තුව විතරයි ගෙවන්නේ 7-5ක් ආදායම් බදු ගෙවන්නේ නැහැ මේ කිසි කෙනෙක්. ඊළඟට මේ රටේ තියෙනවා ඇඟලුම් කර්මාන්තය අපනයන කරුවෝ. අපේ රටේ ලොකුම අපනයන කරුවා ඇමරිකාවට වැඩිම අපනයනය කරන අපනයනය කරුවා. ඔහු අපනයනය කරන මිලියන 150ක ඇඟලු. හැබැයි ඔහු ඩිරෙක්ට් පෙන්වන්නේ මිලියන 1ක තමයි ආදායම් බදු දෙපාර්තමේන්තුවට පෙන්වන්නේ අපනයනය කරන්නේ මම මිලියන 1යි. මිලියන 149ක් වෙනත් පුද්ගලයෝ හරහා අපනයනය කරනවා. මිලියන US මිලියන 150ක් අපනයනය කරන අපනයන කරුවා. මිලියන 1ක පෙන්නනවා මිලියන 149ක් ඇමරිකාවට වැඩිම අපනයනය කරන කරුවා වෙනත් පුද්ගලයෝ හරහා කරනවා. මේක බලන්න. ඊළඟට තේ US මිලියන 600කට වැඩි අපි තේ අපනයනය කරනවා. මේකෙන් 80%ක් තේ අපනයනය කරන එක සමාගමක්. වැඩිම තේ අපනයනය කරන එක සමාගමක්. ඔහු ගෙවන්නේ කීයද? ඔහුගේ ඒ කියන්නේ අපි මිලියන 600ක් තේ අපනයනය කරනවා කියලා කියන්නේ මේ සමාගම US මිලියන 400ක තේ අපනයනය කරනවා. මේ සමාගම ආදායම් බද්ධ වර්ධ දෙපාර්තමේන්තුව 2021 පෙන්නලා තියෙන්නේ රුපියල් බිලියන 29. ඒ කියන්නේ US මිලියන 145යි. US මිලියන 300ක් අපනයන පෙන්වන්නේ නැහැ. තමන් වැඩිම අපනයනය කරන එක පෙන්වන්නේ නැහැ. ඒවට ආදායම් බදු ගෙවන්නේ නැහැ. අපේ රටේ තියෙනවා ප්‍රධාන ඔපෙලේ සුපර් මාකට්. එක චේන් එකක් තියෙනවා ඒකේ 2428ක් තියෙනවා සුපර් මාකට් චේන් එකේ. අනිත් එකේ තියෙනවා 136ක් තමයි එක තියෙනවා 26ක්. මේ වැඩිම 428ක් සුපර් මාකට් තියෙන සුපර් මාකට් චේන් එක 20 අවුරුද්දේ 7-5ක් ආදායම් බදු ගෙවලා නැහැ. 20 අවුරුද්දේ සුපර් මාකට් අපි සුපර් මාකට් එකට ගියොත් බඩු කියලා කණා කිව්වා. 7-5ක් 20 අවුරුද්දේ සුපර් මාකට් චේන් එකේ එක සමාගම ගෙවලා නැහැ 7-5ක් බදු. ඊළඟට අපි ගියොත් නිමියඳුම් තියෙනවා එක එක නම් මන් නම් කියන්න ආස නැහැ. එක සමාගමකට තියෙනවා නිමියඳුම් ලංකාවේම කඩ තියෙනවා 48ක්. තව එකකට තියෙනවා 18, තව එකකට තියෙනවා 20. මේ තුන්දෙනා ලංකාවේ ප්‍රධාන පෙළේ නිමියඳුම් කරන ප්‍රධාන කිසිවෙක් 7-5ක් ආදායම් බදු ගෙවන්නේ. 7-5ක් ආදායම් බදු ගෙවන්නේ. ඊළඟට ඔබතුමා පෙනී හිටපු කොණ්ඩමේනියම් කාර්යෝ ගැන. තට්ටු නිවාස මහත්තයා ඔබතුමා පෙනී හිටපු. ලංකාවේ තියෙන ලොකුම තට්ටු නිවාස හදන සමාගම. මම නම කියන්නේ නැහැ, තියෙන්නේ බොරැල්ලේ. ඒගොල්ලෝ මාලදිවයිනේ කරන විදේශ රටවල කරනවා. වැඩිම කොළඹ අපාර්ට්මන්ට් හදන සමාගම අද වෙනකන් 7-5ක් ආදායම් බදු ආදායම් බදු දෙපාර්තමේන්තුවට ගෙවලා නැහැ. 7-5ක් එක අපාර්ට්මන්ට් එක විකුණන්නේ මිලියන 100යි. මිලියන 1000ට තියෙනවා එතුමාගේ ගෝල් ෆේස් එකේ අපාර්ට්මන්ට්ස්. මිලියන 1000යි. එක අපාර්ට්මන්ට් එකක් මිලියන 600යි, මිලියන 700යි, මිලියන 800යි. එක තට්ටු නිවාසයක් 7-5ක් ආදායම් බද්ධ දෙපාර්තමේන්තුවට ආදායම් බදු ගෙවන්නේ නැහැ. අපි ඉතින් මේ ආය බදු එක්කව කරලා වැඩක් නැහැ. මේ ආපහු මේ බදු ගහලා වැඩක් නැහැ. මේ තියෙන බදු ටික කළමනාකරණය කරගත්තොතින් නියෝජ්‍ය කතානායකතුමනි මේ නියමෙන් බදු ටික නියාමනය කරගත්තොතින් අපිට වෙනමකුත් ඕනේ නැහැ. අපට බිලියන 3000ක් වාර්ෂිකව ආදායම් බදු දෙපාර්තමේන්තුවේ පමණක් ගන්න පුළුවන්. මේ සඳහා ආර්ෂද සිල්ලා මැතිතුමා මගේ යෝජනාව අපේ යෝජනාව. අපි විශ්වාස කරනවා ආදායම් බදු දෙපාර්තමේන්තුවේ ස්වාධීන නියාමන ඒකකයක් තියෙනවලු. මේකට වැඩි ඕනේ නැහැ. මේකට 50ක් ඉඳිවත් හොඳටම ඇති. රටේම හොර ගණදෙන හොයන්න පුළුවන්. මේකේ ඕනේ IT එකෙන් 25යි ආදායම් බදු දෙපාර්තමේන්තුවේ අවංක නිලධාරි 25ක් විතරයි ඕනේ. 50 දෙනෙකුට පුළුවන් මේ සියල්ල 50 දෙනෙකුට පුළුවන් මේ සියල්ල නියාමනය කරන්න. RMV එක හැමදාම එවනවා අලුතෙන් වාහන ලියාපදිංචි කරන ඔක්කොම ආදායම් බදු දෙපාර්තමේන්තුව. ඒ වගේම ඉඩම් කච්චේරියෙන් ලියන හැම ඔප්පුවක්ම එවනවා ආදායම් බදු දෙපාර්තමේන්තුවට. හැම ක්‍රෙඩිට් කාඩ් කම්පැනියෙම එවනවා ආදායම් බදු දෙපාර්තමේන්තුවට. මේ කිසිම දෙයක් ආදායම් බදු දෙපාර්තමේන්තුව හොයලා බලන්නේ නැහැ. මාසෙකට ලක්ෂ දෙකට වැඩිය ක්‍රෙඩිට් කාඩ් වලින් ආදායම් පාවිච්චි කර මිනිස්සුන් මිලියන ගාණක් ඉන්නවා. මේ කිසි එකක් නියාමනය කරන්නේ නැහැ අනුරයාපගරු මගේ මිත්‍ර මන්ත්‍රීතුමා. ඒ නිසා පළවෙනියටම මේක ගොඩ ගන්න නම් ආදායම් බදු දෙපාර්තමේන්තුවේ නියාමන ඒකකයක් තියෙන්න ඕන. ඒ වගේම හර්ෂද සිල්වා මැතිතුමා කියවට මමත් එකගයි. වැට් එක ගහනවා අර ගහනවා මේක නවත්තන්න ඕන. One country one tax. අපි ගේන්න ඕනේ එක බද්දයි. අපි ගේන්න ඕනේ එක බද්දයි ගේන්න ඕනේ අපි. ඒ නිසා one country one tax අපි ගේන්න ඕනේ. එහෙම ක්‍රමවේදයක් ගෙනෙලා අවුරුද්දක් ඇතුළත මේ ලියාපදිංචි කරන සියලු දේ ව්‍යාපාර ලියාපදිංචි සියල්ල අවලංගු කරලා මාසයක් ඇතුළත සියලු දෙනාම අලුතෙන් ලියාපදිංචි කරන්න ඕනේ. ඒ කරලා මේ නියාමන ඒකකයට යටත් කරලා මේ සියල්ල ගැන හොයලා බැලුවොතින් නියෝජ්‍ය කතානායකතුමනි අපිට අපේ ආදායම් වැඩි කරගන්න පුළුවන්. අපි ඔබතුමාට කියන්න ඕනේ අද මේ ලංකාවේ ප්‍රධාන සමාගම් 1000ක් තියෙනවා. අපි යෝජනා කරනවා රජයට මේ සමාගම් 10ට දෙන්න කියලා පොස්ට් මැෂින් 1000ක් ආණ්ඩුව ගන්න. මේ පොස්ට් මැෂින්ස් 1000ක් දුන්නොතින් මේ සියල්ල අපිට බලා ගන්න පුළුවන් මේ නියාමන ඒකකයේ හරහා. ඒ නිසා අපි කියනවා මම එදත් වත්මන් ජනාධිපතිතුමාට කිව්වා රාජ්‍ය ආදායම් කළමනාකරණය සඳහා කැබිනට් ඇමතිවරයෙක්පත් කරන්න කියලා. රාජ්‍ය ආදායම් කළමනාකරණය. ඒක ඇතුළට ආදායම් බදු දෙපාර්තමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුව, ඒ වගේම කස්ටම් එක දාන්නයි කියලා මම කිව්වා. මේ ආයතන තුල දාලා රාජ්‍ය ආදායම් කළමනාකරණ ඇමතිවරයෙක් දාලා ඒ වගේම ආදායම් දෙපාර්තමේන්තුවෙන් පිටත ස්වාධීනව මුදල් අමාත්‍යාංශයේ නියාමන ඒකකයක් දාලා ප්‍රධාන සමාගම් 1000ට සොෆ්ට් මැෂින්ස්, පොස්ට් මැෂින්ස් 1000ක් දීලා මේක හරියට නියාමනය කරොතින් අපිට පුළුවන්කම් දැන් බලන්න මුලස්සනේ නියෝජ්‍යගාර අපේ ආදායම් බදු දෙපාර්තමේන්තුව ගත්තොතින් අපේ මුලස්සනේ සභාපතිතුමනි විශාල පුද්ගලයන් පිරිසක් ආදායම් බදු දෙපාර්තමේන්තුවේ ඉන්නවා. ආදායම් බදු දෙපාර්තමේන්තුවේ ඉන්නවා කොමසාරිස් ජෙනරාල්වරේ, නියෝජ්‍ය කොමසාරිස්වරු 9ක් ඉන්නවා, ජ්‍යෙෂ්ඨ කොමසාරිස්වරු 22ක් ඉන්නවා, කොමසාරිස්වරු 90ක් ඉන්නවා. ඒ වගේම ක්ලාස් 3 2 1 1030ක් ඉන්නවා, ප්‍රාදේශීය කාර්යාල 17ක් තියෙනවා. දැන් එතකොට මේ නිලධාරි මොනවද කරන්නේ? ආදායම් බදු දෙපාර්තමේන්තුවේ මේ නිලධාරි මොනවද කරන්නේ? ලංකාවේ වැඩිම තට්ටු නිවාස යෝජනා ක්‍රමය හදන කෙනා සතබහක්වත් ගෙවන්නේ නැත්තම් ලංකාවේ ලොකුම වීමෝල් ගණදෙනු කරන අපේ රටේ මිනිසුන්ගෙන් භාගයකට ඛණ්ඩ දෙන පුද්ගලයා සතබහක බද්දක් ගෙවන්නේ නැත්තම් ආදායම් බදු දෙපාර්තමේන්තුවේ මිනිස්සු කොහෙද ඉන්නේ? ආදායම් බදු දෙපාර්තමේන්තුවේ නිලධාරි කොහෙද ඉන්නේ? ඒ නිසා අපි ආණ්ඩුවට කියනවා, අපි රජයට කියනවා, මම පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වෙත් කිව්වා, අපි අධිකාරු ජනාධිපතිතුමා හමු වෙලා අපි කණ්ඩායමක් මේ ගැන වෙනම කතා කරන්න බලාපොරොත්තු වෙනවා, අපි මුදල් අමාත්‍යාංශයේ කට්ටියක් එක මේ ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා, අපි ආදායම් බදු දෙපාර්තමේන්තුවේ කට්ටියක් සමග මේක ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා, අපි ආරාධනා කරනවා විපක්ෂයටත් අපිත් එක්ක මේකත් එක්ක අපිට එක්කව වෙන්න කියලා. මේක මේ අපි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හැටියට අපි 225 පාර්ලිමේන්තුවට ඇවිල්ලා අරයාගේ වැරද්ද කියනවා, මෙයාගේ වැරද්ද කියනවා. එහෙම නෙමෙයි, අපි මේකෙන් ගොඩ ගන්න නම් මේ මොනව කතා කරත් රාජ්‍ය බදු ආදායම් අපිට ආදායම් නැතුව අපි කොහොමද කරන්නේ? මේ වසරේ බලන්න රාජ්‍ය ආදායම බිලියන 2200යි වියදම 4400යි, අපි කොහොමද යන්නේ? ඒ නිසා මම ඔබතුමාට කිව්වා අපේ රටේ මත්මැන් බලපත්‍ර 5318ක් දීලා තිනවා. අවුරුද්දකට දවසකට ගෙවන ලාභේ අනුරයාප අපේ රාජ හිටපු ඇමතිතුමා අපේ මත්මැන් බලපත්‍රයකින් දවසකට ලාභ ලබනවා 70,000ක්. මත්මැන් බලපත්‍ර ලාභයේ අවුරුද්දකට ආදායම් බදු ගෙවන්නේ 75,000යි. දවසක ලාභේ අවුරුද්දකට ගෙවනවා. ඉන්ධන පෙරහු මල් 1800 ගාණක් තියෙනවා, මම එදත් කිව්වා. ඒ අය ගෙවන බදු ගණන් බලන්න. දවසේ ලාභේ තමයි අවුරුද්දකට ගෙවන්නේ ඉන්ධන පෙරහු මල් හිමිය. ඒ විතරක් නෙවෙයි. අපේ නියෝජ්‍ය කතානායකතුමනි අපේ නගරවල ප්‍රාදේශ සභාවල තියෙනවා ව්‍යාපාර ලියාපදිංචි. ඒකම ඕනෙම ව්‍යාපාරයකට රුපියල් 1000ක් අවුරුද්දකට සැරයක් ලියාපදිංචි වෙන්න ඕනේ. මේ පනත ගෙනලා දෙන 1949. 49 ගහපු එක තමයි තාම ගහන්නේ අපේ රටේ. මම එක කාලයක් ඔබතුමාලා ගෙනව මන්දිර බද්දක් කියලා. වර්ගඩි 5000ට වැඩි අයට ටැක්ස් එකක් ගා. ඒ මම නම් කියන්නේ තියන කෙනාගෙන් ගන්න ඕනේ. තියන කෙනාගෙන් ගන්න අරගෙන බැරි මිනිහට දෙන්න. අපි වෙලා තියන්නේ තියන මිනිහකින් ගන්නෙත් නැහැ. බැරි මිනිහගේ අමාරු ගන්නවා බැරි මිනිහටම වැඩියෙන් ආදායම් දෙන්න හදනවා. ඒ නිසා අපි කියන්නේ මෙරටේ ඉතාම දුප්පත් මිනිස්සු ටිකක් ඉන්නවා. මෙරටේ දරිද්‍රතාවයෙන් පෙළෙන අවන් ඇත්තටම දුප්පත් අමාරු ජීවත් වෙන අමාරු මිනිස්සු ඉන්නවා. හැබැයි කෝටි ගණන් බිලියන ගණන් හම්බ කරලා සත පහක් බදු ගෙවන්නේ නැතුව විදේශ රටවල හංගලා දැන් අපේ රටේ අපනයන ගත්තොත් අපි එක්ස්පෝර්ට්ස් ගත්තොත් නියෝජ්‍ය කතා තුනේ US බිලියන 1.4ක් විතර අපි යවන මේ ඔක්කොම ලංකාවට එන්න ඕනේ මේකෙන් 50%ක්වත් ලංකාවට එන්නේ නැහැ මේ තේ අපනයන කරුවෝ පිටරට යවන තේ වලින් 50%ක්වත් ලංකාවට ගෙන්නේ නැහැ මේගොල්ලෝ ඩුබායි account දාලා Singapore account දාලා මුදල් සියල්ල හංගලා පහුගිය කාලේ අපේ රටේ අපනයන කරුවෝ ආනයන කරුවෝ බවට පත් වුණා වැඩිම තේ අපනයනය කරන අපනයන කරුවා පහුගිය කාලේ වෙන වෙන චොක්ලට් චීස් ගෙනෙල්ලා ඔහු ආනයන කරුවෙක් වෙලා බිලියන ගණක් හෙව්වා. ඇයි තමන්ගේ ඩොලර්ස් වලින් එයා ඉම්පෝට් කරා. හැබැයි මේ වගේන ආදායම් බදු දෙපාර්තමේන්තුව නිදිය ගෙනින්නේ. ඒ නිසා අපි ඔබතුමාට කියනවා මම යුලින්ම යෝජනා කරනවා මේ පාර්ලිමේන්තුවේ 225ම මම පෞද්ගලික යෝජනාවක් හැටියට ගේනවා. අපි පාර්ලිමේන්තුවේ 225ටම ආදායම් බදු ලිපිකුණු 225ක් හදන්න. පාර්ලිමේන්තුව අපි 225ම ඉස්සෙල්ලා බදු ගෙවලා ඉමු. ඒකේ ගෙවනා තිබොත් ඉතුරු ටිකනේ මන්ත්‍රීතුමා.
අනුරපිය දසනේ අපමත්ව.
මේ පාර්ලිමේන්තුවේ ඉන්නවා බදු ගෙවන අය.
මම ඔබතුමාට
කියලා ඉවර කරා. 225ම බදු ගෙවන්නේ නැත්තේ නේද ගෙවනවා.
ගෙවන්නේ නැති පිරිසක් ගෙවන්න කියලා කියනවා.
ඒක හරි. නමුත් අපේ වැටුපෙනුත් බද්දක් අය වෙන්න ඕනේ. නියම විදියට නම්
ඉතින් මම ඔබතුමාට
කියනවා ඒක
හැම වෙලාවෙම
කරනවා අය වෙනවා
මගේ
මතක තියාගන්න අපේ වැටුපෙනුත් බද්දක් අය වෙනවා ඒ අතිරේකව ආදායම් බදු ගෙවනාත් මේකේ ඉන්නෝ
මට කියලා ඉවර කරන්න දුන්නේ නැහැ හැම වෙලාවෙම ඉතින් අර වැඩිමහල්කමට කතා කරන්න දෙනවා මට කියන්න දුන්නේ නැහැ මම ඔබතුමාට කිව්වේ මමත් ආදායම් බදු ගෙවන්නේ ඔබතුමත් ගෙවන්නේ පරිකාර මන්ත්‍රීතුමත් ගෙවන්නේ හැබැයි මම කියන්නේ කෙනෙකුට ඇඟිල්ල දික් කරන්න බෑ මම කියන්නේ හැම කෙනෙකුටම ලිපිගණුවක් අරින්න පාර්ලිමේන්තුවේ 225 මම විශ්වාස කරන්නේ 150ක් මෙබන් 150ක් 150ක් විතර බදු ගෙවනවා මම කියන්නේ හැම කෙනෙකුටම ලිපිගණුවක් හදන්න ඔබතුමා කියනවා වැටුපෙන් අය කරගන්න කියලා කියනවා ඔබතුමා කියනවා වැටුපෙන් අය කරගන්න කියලා මම එක වැටුපක් ගැන කියන්නම් දැන් ඔබතුමා දන්නවද රාජ්‍ය බැංකුවක නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරියගේ වැටුම ගැන මම කියන්නම් ඔහුගේ වැටුප 14,48,000යි එක රාජ්‍ය බැංකුවක නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරියගේ වැටුප බේසික් එක 265,000යි ලිවිං ඇලවුස් එක 33,292යි රෙන්ට් එක 53,000යි 10,000 ඇලවුස් එක 35,000යි මිසලේලියන්ස් 1,80,000යි වෙහිකල් මේන්ටේනන්ස් 295,000යි ඇඩිෂනල් ඇලවුස් 2,000යි වෙහිකල් ඇලවුස් 1,60,000යි කෑෂ් පේමන්ට් 1,60,000යි ඔහුගේ වැටුප 12,54,818යි එතකොට මොහු ඒකට ගෙවන්න ඕනේ පේයි ටැක්ස් එකක් 179,103ක් ඒකට මොකද කරන්නේ ඒක අමුතුතුමා බැංකුවම ගෙවනවා එයාගේ පේයි ටැක්ස් එකක් මොකද්ද මේකේ ෆයින් වට් ඉස් ෆයින් තමන්ගේ වැටුපෙන් අයවිතු බද්ද ඒ ආයතනම ගෙවනවනේ ඒක වැරදි ඒක තමයි කියන්නේ නිවැරදි වෙන්න ඕනේ කියලා ඒක තමයි මම ඔබතුමාට කියන්නේ පළවෙනියට පටන් ගන්න ඕනේ මේක මහ බැංකුවෙන් මේක හදාගත්තේ මහ බැංකුව තමයි මේක හදාගත්තේ මහ බැංකුවේ කිසිම නිලධාරියෙක්ගෙන් පේ ටැක්ස් එක කැපෙන්නේ නැහැ මහ බැංකුව තමයි මේක හදාගත්තේ පළවෙනියටම මහ බැංකුවේ සියලුම සේවකයන්ගෙන් පේ ටැක්ස් එක කැපෙන්න ඕනේ. ඊළඟට ඉතුරු රාජ්‍ය බැංකු වලින් සියලු දෙනාගෙන් ඒ පේ ටැක්ස් එක කැපෙන්න
ඕනේ.
ඔබතුමා මට කතා කරන්න දීලා ඔබතුමාගේ
සමා ගන්නකො මම කියන දේ.
ඔබතුමා ඇණයක් නේ වෙලාවට.
ඒ මහ බැංකුවම ඒ මහ බැංකුවම කවදාවත් නැති විදියට ගවර්නර්ලට පෙන්ෂන් එකකුත් හදාගත්තා. ඒකත් නවත්තන්න කියන්නේ.
බොහොම සිද්ධ.
ඔයා විනාඩි පහක් කරන් කතා කරනකො මං කතා කරමු ඔයා චූන් වෙනවා. ඉතින් ඒ නිසා පොඩ්ඩක් මේ මේක පුදුම මට ඩින්ටෙක්ෂන් යන්න මට දෙන්න පුළුවන් බලප පරාලනේ මේක. ඒ නිසා මං ස්තුති මගේ මිත්‍රයා මට උදව් කරක පිළිමද. ඒක තමයි මං කියන්නේ. මම කියන්නේ මේ අරගලයට පිසිද්ද වෙන්න දැන් ඇස්සරිලා තියෙනවා. මේ අරගලයට පිසිද්ද වෙන්න බදු වැඩි වෙලා තියෙනවා. දැන් අරගලයට පිසිද්ද වෙන්න මේ සියලු දේ වෙනවා. ඒ නිසා මං කියන්නේ දැන් හරි මේක හදාගන්න. දැන් මේ ඔක්කොටම ඇස්සරුනේ අරගලේ හින්දානේ. දැන් මේ ඔක්කොටම ඇස්සරිලා තියෙන අරගලේ හින්දානේ. ඒ නිසා අපි කියන්නේ මේක අපි දැන් හදන්න ඕනේ. මම ඒකයි කිව්වේ. පළවෙනියටම පාර්ලිමේන්තුවේ 225න් ආදායම් බදු ගෙවපු නැති කවුරු හරි ඉන්නවනම් ලිපිගණුව හරි හදලා ෆයිල් එක පාර්ලිමේන්තුවේ කතානායකතුමාට දෙන්න. 225ම ආදායම් බදු ගෙවන්න සතපා රුපියල් 10ක් හරි ගමන් නැබදු ගෙවන්න කියලා කියනවා. ඊළඟ මහ බැංකුව පටන් ගන්න හැබැයි ලොකුම දන මහබැංකුවේ සියලුම නිලධාරීන්ගේ වැටුපෙන් පේයි ටැක්ස් එක කපන්න ඕන. මේගොල්ලෝ කරන්නේ වෙන සමාගමක්. ඔබතුමා කියන්නේ දැන් මේ බලන්න එක්තරා රාජ්‍ය බැංකුව 14 ලක්ෂ
කාලයක් තියෙනවා.
ඉවරයි. 14 ලක්ෂ 83,911යි. වැටුප එයාට ඒකට ගෙවන පේයි ටැක්ස් එකත් ඒ බැංකුවෙන්ම ගෙවනවා. අපි කොහෙද යන්නේ? අපි කොහෙද යන්නේ? අපේ දුප්පත් වේලුකුමාර මන්ත්‍රීතුමා කියනවා වතු කරේ මිනිස්සුන්ට කන්න නැහැ. වතු කරේ මිනිස්සුන්ට කන්න නැහැ. ඔව්. ඒ මිනිස්සු බඩගින්න ඉන්නවා. ඒ මිනිස්සු බඩගින්න ඉන්නවා. ඒ මිනිස්සුන්ට කන්න නැහැ. දුප්පත් මිනිස්සුන්ට කන්න නැහැ. එදා වෙල හොයාගන්න බෑ. හැබැයි තියෙන මිනිහ හම්බ කරන එක පේනවාද නියෝජ්‍ය කතානායකතුමනි? ඒ නිසා මම කියන්නේ මේකේ අපි මේ විවිධ චෝදනා එල්ල කර කර අපි රණ්ඩු වෙනවා. හැබැයි මම කියන්නේ අපි 225 එක්ක අහුවෙලා මම කියන්නේ මේ රට හදන්න නම් අපි 225 එක්ක අහුවෙලා මේ වැඩසටහනට අපි සහයෝගය දෙන්න ඕනේ. අපි ආදායම් මතු දෙපාර්තමේන්තුව මම කස්ටම් එක ගැන කතා කරන්න මට අද වෙලා නැහැ. මම කස්ටම් එක ගැන කිව්වොත් එහෙම මම එක්සයිස් එක ගැන කිව්වොත් මම ඒකට වෙනම කාලයක් ගන්නම්. කස්ටම් එකේ වෙන දේවල් එහෙම ගත්තොත් ඒක වෙනම නාට්‍යයක් ඒකේ.
ඒ නිසා කරු අවසන අමතර කාලේ
ලැබෙන
ජීවිතානක මතුමාගේ අමතර කාලේ හම්බෙන.
ඒ නිසා මම අවසාන වශයෙන් මම ඔබතුමාට කියන්නේ මේ රටේ ජනගහණය මිලියන 22යි පවුල් වශයෙන් ගත්තොත් මිලියන 6.8යි මේ අවුරුද්දේ බදු ගෙවන්නේ 30,000යි. අපි කොහෙද ඉන්නේ? මේ අවුරුද්දේ ආදායම් බදු ගෙවලා තින්නේ 30,000යි. අපි කොහෙද ඉන්නේ? බිලියන ගණන් ලාභ ලබන පුද්ගලෝ ඒ වගේම ආදායම් බදු දෙපාර්තමේන්තුව මේ බදු නොගෙවන්නන්ට හොරකම් කරන්නත් ක්‍රම හදලා තියෙනවා. දැන් මට ටැක්ස් රිටර්න් එකක් එනවා මෙච්චර ගෙවන්න කියලා. මම දානවා කම්ප්ලේන් එකක්. දාපු ගමන් ආය බදු ගෙවන්න ඕනේ නැහැ. දැන් මම ඔබතුමාට කිව්වේ එක්තරා රේස් බයි රේස් මහත්මයෙකුට බිලියන 10ක වන්දියක් ගෙවන්න කියලා එව්වා. ඔහුගේ ගාණ හදලා බිලියන 10ක්. ඔහු කම්ප්ලේන් එකක් දාලා ලක්ෂ 10ක් ගෙවලා ඉවර කරගත්තා. ඔහු රජයට ගෙවන්න ඕනේ ගාණ බිලියන 10යි ලක්ෂ 10න් ඩීල් එක ඉවර කරගත්තා. ඒ නිසා මම කියන්නේ අපි මේක එකට එක්කහුවලා බදු ගෙවන අය හරියට බදු ටික ගෙවන්න ඕනේ. රාජ්‍ය බදු ආදායම් ටික අපි හරියට වැඩි කරගත්තොත් වෙන මොකුත් ඕනේ නැහැ. අපි කිව්වා මුලසරේ නියෝජ්‍ය කතානායකතුමනි මේ රාජ්‍ය ආදායම් ටික වැඩි කරලා අපි මේ යපු මානයන ආර්ථිකෙ මිදලා නිෂ්පාදන ආර්ථිකයකට ගිහිල්ලා මේ විශ්වවිද්‍යාලවල දරුව පිටරටට බිලියන 4කට වැඩිය යුස් බිලියන 4කට වැඩිය වියදම් කරන සල්ලි ටික මේ රටේ විශ්වවිද්‍යාල ටික හදලා අපි මේ යපොන් මානාරණ ආර්ථිකෙ මිදලා නිෂ්පාදන ආර්ථිකයකට ගිහිල්ලා මේ රටේ වගා කළ හැකි භෝග මේ රටේ වගා කරලා මෙන්න මේ කාරණා කරේ අපේ අවධානය යොමු කරොත් අපි IMF යන්න ඕනෙත් නැහැ. අපි World Bank යන්න ඕනෙත් නැහැ. අපි කිසිම රටක ඉස්සරහා ගිහලා හිඟා කන්න ඕනේ නැහැ. අපිට පුළුවන් අපේ රටේ ආදායම අපේ රට ගෙනියන්න. ඒක තමයි මගේ යෝජනාව නියෝජක කතානායකතුමනි. ඔබතුමාට බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි නැත්තමනි. ඔව් අශෝක බේසින් මන්තෝ.
අපේ උගත් හිටෝම ඇමතුමා ඉතා ලස්සන කතාවක් කළා. විශේෂයෙන්ම ඔබතුමා 2005 සිට 2006 දක්වා අවුරුදු 17න් අවුරුදු 12ක්ම ඇමති කෙනෙක් කියලා හිටියා. එතකොට 2005 රාජ්‍ය ආදායම දරදේශමන්දේ 14.2යි. දැන් 8.5යි. ඒතර ඒ කාලේදී ඔබතුමා මේ යෝජනා කළේ නැත්නම් මොකද ඒ ආණ්ඩුව වලට ඔබතුමා
හිටියේ
ආණ්ඩුව වලට මේ ආදායම එකතු කරගන්න කියලා.
අන්න ඇමතිකම නැතුණෙන් පස්සේ
ඇමතිකම නැති වුණාට
පස්සේ
බේසිංහ මන්ත්‍රීතුමා මට තේරෙනවා ඉන්දන පිරුම්හල් ගැන කියපු ඉන්ද ඔබට චුට්ටක් රිදෙන්න ඇති. ඒකයි ඔබතුමා කතා කරේ ඔබතුමාටත් ඉන්දන පිරුම්හල් අහලා තියෙන නිසා. මම අපි කවදා හරි නිවැරදි වෙන්න ඕනේ බේසිංහ මන්ත්‍රීතුමා. මම කියන්නේ මම කෘෂිකාර්මික ප්‍රතිපත්තිය ගැන මම කතා කරලා මං කෝ අපි අතින් වැරද්දක් වුණා කියලා. අපි කරා නම් වැරදිලක් නිවැරදි කරගන්න ඕනේ. ඉතින් මම කියන්නේ අපි කවදා හරි අපි මේක එකට එක්කහුවෙලා මේක හැදුවේ නැත්තම්. හරි ඉතින් මම කියන්නේ අපි ඔක්කොම එකට එක්කහුවෙලා අපි ආණ්ඩු ඇතුලේ කරපු තර්ක සටන් ගණනාවක් තියෙනවා. ද ඔබතුමාලා වුණත් ඔබතුමාලගේ පහුර්ගේ අවුරුදු 5 ඔබතුමාලා ධර්ම මතේ ආණ්ඩු ඇතුලේ සිද්ධ නොවුණා වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපි ආණ්ඩු ඇතුලේ ධර්ම මත තියෙනවා. ඒ මත අපිට ඉෂ්ට කරගන්න බැරි වෙච්ච අවස්ථා තියෙනවා. දැන් මම කියන්නේ ඇත්තටම මේ අමාත්‍ය ධූරේ නැති කාලේ පොඩි වෙලාවක් තිබුණා මට. පඩපඩි නිවාඩුවක් හම්බුණා. ඒ නිසා මම හොඳ ස්ටඩි එකක් කරා. මම හොඳ අධ්‍යයනයක් කරා. ඒ නිසා මම කරපු අධ්‍යයනයේ නඩුව මම හොයාගත්ත දේ මම මේ කියන්නේ. ඉතින් මම කියන්නේ පහුවෙලා හරි අපිට මේක තේරුණා නම් ඒකත් හොඳ දෙයක් නේ. ඉතින් මම කියන්නේ ඔබතුමා මම ඒ කාලේ කිව්වේ නැහැ කියලා මට බනින්න එපා. මේක හොඳ යෝජනාවක් කියලා ඔයත් එන්න අපේ බෝට්ටුවට. නැගලා මේකට නැගලා නෑ මම කියන්නේ මේකට නැගලා අපි මේ කටයුත්ත කරමු. රයිට් බොහොම ස්තුතියි.
ප්‍රොමිස් දෙවතුමාට මීළඟට ගරු නාලක ගොඩහෙව මෙතුම ඔබතුමාට මිනිත්තු 9ක කාලයක් තියෙනවා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි ආර්ථික විද්‍යාව කියලා කියන්නේ සමාජ විද්‍යාවක්. ඒක සුද්ධ විද්‍යාවක් නෙවෙයි. ඒ නිසා අපි වතුර රත් කරනකොට මෙන්න මේ උෂ්ණත්වයේදී වතුර නටනවා වගේ ආර්ථික විද්‍යාවේ යමක් කරනකොට ප්‍රතිඵල ඍජුවම අපිට කියන්න බෑ. දැන් මේ රටේ මේ වෙලාවේ තිබෙන මතයක් තමයි මේ රටේ රාජ්‍ය ආදායම වැඩි කරගන්නට බදු ආදායම වැඩි කරන්න ඕනේ කියලා. නිතරම කියනවා දැන් තියෙන බදු ප්‍රතිශතය 108 ඉඳලා 114 විතර ගෙනියන්නට ඕනේ කියලා. මේ ප්‍රාථමික ගිණුමේ 2.3ට ගෙනියන්න ඕනේ කියන කතාවක් තියෙනවා. උතන ඕක කතාවනේ 2024 වෙනකොට. නා ප්‍රශ්නේ තියෙන්නේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඕක මීට කලිනුත් කරලා තිබෙනවා. වර්තමාන මුදල් අමාත්‍ය අපේ ජනාධිපතිතුමා 2015-2019 රට පාලනය කරපු කාලේ එතුමා ඒ වෙලාවෙත් මේ රටේ බදු ප්‍රතිශතය වැඩි කරා. 109 විතර තිබිච්ච බදු ප්‍රතිශතය 114-15 ගෙනිච්චා. නමුත් අවසාන ප්‍රතිඵලය වුණේ මොකද්ද? රටේ සංවර්ධනයක් ඇති වුණාද? රටේ සංවර්ධනයක් නෙමෙයි ඇති වුණේ, රටේ සංවර්ධන වේගයේ කඩාවැටීමයි සිද්ධ වුණේ. 105.5 තිබිච්ච සංවර්ධන වේගය 2014 2019 වෙනකොට 2.1ට පහළ වැටිලා. රුපියලයේ කඩාවැටිලා. මේ රටේ ණයබර වැඩි වෙලා. රැකියා ව්‍යුක්තිය වැඩි වෙලා. විශාල ආර්ථික සංකෝචනයක් ඇති වෙනට පටන් ගන්න තිබුණා. මෙන්න මේක තමයි ගරු නියෝජ කතානායක තුමනි අපි හිතා බතා නැතුව රාජ්‍ය ආදායම වැඩි කරන්න කියලා බදු ගහන්න ගියාම වෙන කාරණේ. දැන් මේ සමාජ ආරක්ෂණ බද්ද කියලා අපි ගහන බද්දනොත් අවසානයේදී කාටද මේකේ හානිය ඇති වෙන්නේ? මේක අර මීට කලිනුත් කතා කරපු අපේ මන්ත්‍රීතුමාලා එමතුමාලා පැහැදිලි කරා වගේ මේක බදු මත වදින තවත් බද්ද. ඒ කියන්නේ මූලික පිරිවැටුව මත ගහන බද්දක්. අගේ වැඩි කිරීමේ බද්දට අමතරව දැන් කවුරු හරි කෙනෙක් භාණ්ඩයක් විකුණනකොට අතරමැදියෝ ගණනාවක් ඉන්නවා නම් මේ සෑම අතරමැදියාටම මේ බද්දට යටත් වෙනවා. ඒ නිසා අවසානයේ මොකද වෙන්නේ? මොකද ඒ භාණ්ඩයේ හෝ සේවාවේ අවසාන මිල විශාල වශයෙන් වැඩි වෙනවා. හැබැයි සමහර වෙලාවට මේක පාරිභෝගිකයාටම වදින පහරක් නොවෙන්නත් පුළුවන්. මොකද සමහරවිට මේකට මේ මිල වැඩි වීම නිසා ඉල්ලුම අඩු වෙනවා නම් ඒ ව්‍යාපාරිකයාට සිද්ධ වෙන අවසානයේදී මේකේ පාඩුව තමුන්ගේ ලාභෙන් දරා ගන්නට. දැන් ප්‍රශ්නේ තියෙන්නේ අද ව්‍යාපාරිකයෝ කී දෙනෙකුට මේක කරන්න පුළුවන්ද? ගරු නියෝජ කතානායකතුමනි, අද පෙරටේ තියෙන ව්‍යාපාරවලින් 75% කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර මිලියනයකට වැඩි මේ ව්‍යාපාර සංඛ්‍යාව මේ අය අද මේ වෙලාවේ තාමත්ම දුෂ්කරතාවයට මුහුණ දෙමින් සිටින්නේ. ඔවුන්ගේ වියදම් වැඩි වෙලා, අමුද්‍රව්‍ය වියදම් වැඩි වෙලා, ප්‍රවාහන වියදම් වැඩි වෙලා, ඉන්ධන වියදම වැඩි වෙලා, සෑම සේවාවකම වියදම වැඩි වෙලා, ඒ වගේම පොලි අනුපාතයෙන් වැඩි වෙලා ඒ ව්‍යාපාර කරගන්නට බැරි තත්ත්වයක් අද ඇති වෙලා තියෙනවා. මේ අය තමයි මේ රටේ ආර්ථිකයෙන් 52% අවසානයේදී දායක වන්නේ. මේ රටේ වැඩ කරන ජනතාවගෙන් 45% මිලියන 3.6ක් විතර වැඩ කරන්නේ මේ කුඩා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයෝ ගාව. ඉතින් මේ අය මේ විදිහට තවත් බඩු ගහලා පොලි අනුපාත වැඩි කරලා ඒ ව්‍යාපාර විනාශ කරනවා නම් අපේ ප්‍රතිපත්ති හරහා අවසානයේදී ඊට වෙන්නේ අපි අපේක්ෂා කරන දේද කියන කාරණේ අපිට අහන්න වෙනවා. අවසානයේදී රාජ්‍ය ආදායම වැඩි කරන වැඩන්නේ ඒක මොනව කරන්නද? රාජ්‍ය ආදායම වැඩි කර ගැනීමේ අවසාන ප්‍රතිඵලය වෙන්න ඕනේ මේ රට හරියට දුවලා, මේ රටේ ආර්ථිකය සංවර්ධනය කරලා, මේ රටේ ජනතාවට සේවය කරන්න. ඉතින් අවසානයේදී ඒ කාරණේ වෙන්නේ නැත්නම් ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපිට මෙතන ගැටලුවක් තිබෙනවා. දැන් මේ වර්තමාන ආණ්ඩුව හැමතිස්සෙම කතා කරන දෙයක් තමයි මේ IMF ණය ගැන. ණය ගැනීම ගැන තමයි කතා කරන්නේ. දැන් ජනාධිපතිතුමා අගමැති වෙච්ච දායිනලා තාමත් කතා කරන්නේ ණය අරගෙන මේ ප්‍රශ්නේ විසඳන්නේ කියලා. තමා කියනවා ණය ගත්තොත් ණය ගෙවනවා එවැනි කතා. නෝ කෙසේ වෙතත් ණය ගන්නවා හැර වෙන වෙනත් කිසිම වැඩපිළිවෙලක් අපිට දකින්න ලැබෙන්නේ නැහැ. මේ IMF ණය කියලා කියන්නේ මොකද්ද? මේ IMF ණය ආවම මේ රටේ තියෙන සියලු ප්‍රශ්නයකින් විසඳනවද? කොච්චරද මේ IMF ණය? ඇමරිකානු ඩොලර් බිලියන 2.9ක් අවුරුදු 4ක් තුල. අවුරුදු 4ක් යන මේ සම්පූර්ණ මුදල ලංකාවට එන්න අපිට මේ අවුරුදු විතරක් අපි පැහැර හැරලා තියෙනවා ඩොලර් බිලියන 4කට වඩා ණය. එන අවුරුද්දේ, ඊළඟ අවුරුද්දේ, ඊළඟ අවුරුද්දේ අපිට හැම අවුරුද්දෙම ඩොලර් බිලියන 5ක් විතර ගෙවන්න තියෙනවා. මේ වෙලාවේ අපේ ස්වෛරී බැඳුම් කර පමණක් තිබෙනවා. ඩොලර් බිලියන 11.5ක් තව ගෙවන්න ඉතුරු වෙලා. ඒ ඩොලර් බිලියන 11.5න්ම බහුතරය අත්වශයෙන්ම කියනවා නම් මේ වර්තමාන ජනාධිපතිතුමා අගමැතිවරයා වශයෙන් හිටපු යහපාලන ආණ්ඩුව කාලේ ගත්ත ණය. විශේෂයෙන්ම 2018-19 කාලේ ඩොලර් බිලියන 6.9ක්
ණයරන්තියන ස්වෛරී බඳු කර පමණක් ඒ ණය ඒවා තමයි අපි මැද මේ විඳවන්නේ ඉතින් අපි තවත් ණය ගන්න ගැන විතරක් කතා කර කර ඉඳලා මේ ප්‍රශ්නේ විසඳන්න බෑ නේ අපි කතා කරන්න ඕනේ මේ ණය ගෙවන්න අපි මුදල් හොයාගන්නේ කොහොමද කියලා අපි මුදල් හොයාගන්න අපි මේ ව්‍යාපාරික ගැන කතා කරන්න ඕනේ මේ ව්‍යාපාරික ගැන අත දෙන හැටි කතා කරන්න ඕනේ මේ ව්‍යාපාරිකගේ ප්‍රශ්න විසඳන හැටි ගැන කතා කරන්න ඕනේ මම එක ක්ෂේත්‍රයක් ගැන විතරක් කතා කරන්න අපි දන්නවා සංචාරක ව්‍යාපාරය දැන් සංචාරක ව්‍යාපාරය කියලා කියන්නේ අද මේ වෙලාවේ සෑහෙන දුෂ්කරතාවකට පත් වෙලා තියෙන සංචාරක ව්‍යාපාරයේ අපිට විදේශ විනිමය ගෙනෙන්නට තියෙන හොඳම අවස්ථාව හොඳම ශ්‍රේෂ්ඨය 2018 ඒ කියන්නේ මේ කොරෝනා වසංගතය එන්න කලින් සංචාරක ව්‍යාපාරයෙන් අපිට ආව ඩොලර් බිලියන 4.5ක පමණ ආදායම ඒ වෙලාවේ සංචාරක ව්‍යාව ලංකාවට මිලියන 2.3ක් විතර ප්‍රමාණ ඊට පස්සේ මේ කොරෝනා ප්‍රශ්නේ අතේ තිබිච්ච ප්‍රශ්න නිසා 2020 2021 සංචාරක ව්‍යාපාරය කඩාවැටුණා නමුත් අද 2022 වන විට තත්ත්වය ලෝකෙ හුවක් වෙනස් වෙලා 2022 අද ලෝක සංචාරක ක්ෂේත්‍රයේ පුරෝගතනය තමයි 180ක 190ක විතර සංවර්ධ වර්ධනයක් බලාපොරොත්තු වෙන්න පුළුවන් කියලා සංචාරක ක්ෂේත්‍රය. එහෙමනම් අපිත් මේක ගන්නට ඕනේ අතට. අපිත් මේක අභියෝගයක් විදිහට ගන්නට ඕනේ. අපේ රටේ ප්‍රශ්න තිබුණා. පෞගේ කාලේ තෙල් ප්‍රශ්න තිබුණා. විවිධ ප්‍රශ්න තිබුණා. හැබැයි මේ වගේ අර්බුදයක් තියෙන වෙලාවට අපි හැමතිස්සම අනාගතයට සූදානම් වෙන එක වැදගත්. එහෙමනම් අපි කොහොමද මේ සංචාරක ව්‍යාපාරයේ ඩොලර් බිලියන 10ක් වගේ ප්‍රමාණයට ගෙනියන්නේ ඩොලර් බිලියන 10ක ප්‍රමාණයට ගෙනියන්නේ මේ සංචාරක ප්‍රමාණය අපිට නැවතත් ගෙනියන්න පුළුවන් නම් අර ඉස්සෙල්ලා තිබිච්ච මිලියන 2.2 ඒක දෙගුණ කරගන්න පුළුවන් නම් අවුරුදු 4-5ක් කරලා අපිට ඩොලර් බිලියන 10ක ආදායමක් ගන්න පුළුවන්. ඒතර කාටද අහන්න පුළුවන් මේක අමානුෂිකයක් කියලා. මේක අමානුෂිකයක් වෙන්නේ කොහොමද? ගරු නියෝජක කතානායකතුමනි. අපි බලන්න මේ 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 ළඟ තියෙන රටවල් ගැන දෙද අපේ මේ කොරෝනා වසංගතයේ ප්‍රශ්න එන්න කලින් මේ ආසන්න රටවල සංචාරක ව්‍යාපාරය බලන්න මැලේසියාවට ආවා ඒ වෙලාවේ මිලියන 20ක් සංචාරකයෝ සිංගප්පූරුවට ආවා මිලියන 20ක් තායිලන්තෙට මිලියන 39ක් වියට්නාමෙට මිලියන 18ක් ඉන්දුනීසියාවට මිලියන 15ක් ඉන්දියාවට මිලියන 17ක් ලංකාවට මිලියන 2.2ක් වෙන විට මේ හැම රටකටම වඩා සංචාරක ව්‍යාපාරයෙන් දියුණු කරන්න පුළුවන් රටක් අපේ රට. එහෙමනම් අපි ඉල්ලා සිටිනවා වර්තමාන සංචාරක ඇමතිතුමාට ආණ්ඩුවට මේවා ගන්න අභියෝග විදියට. අභියෝග විදියට අරගෙන විසඳුම් හැන්න පටන් ගත්තොත් අපිට පුළුවන් මේ මේ ප්‍රශ්නෙින් ගොඩ එන ක්‍රමේ කතා කරන්නට. අපි අද තවත් මතක් කරන්න ඕන දෙයක් තමයි අපි රජයේ වියදම් අඩු කිරීම ගැන කතා කරනවා. අපි දන්නවා රාජ්‍ය සේවය ගැන නිතර කතා කරනවා. රාජ්‍ය සේවය අපි දන්නවා බිලියන 1.4ක් විතර ප්‍රමාණයක් ඉන්නවා. මේ ඇයට යන වියදම ගැන අපි කතා කරනවා. ඒ කතා කරනකොට ගරු නියෝජක කතානායකතුමනි මේ පාර්ලිමේන්තුව මේ අමාත්‍ය රජය ආදර්ශයක් දෙන්නට ඕනේ. මේ ඇයට වියදම අඩු කරන්න කතා කරනනම් අද මේ කරපු වැඩේ බලන්න. රාජ්‍ය අමතර 38 දෙනෙක් පත් කරනවා. එකල කියනවා දැන් මෙතන මම දැක්ක එකෙක් උත්තර දෙනවා ඒ අය වැටුප ගන්නේ නැහැ. മന്ത്രി වැටුප මමනේ ගන්න කියලා. മന്ത്രി වැටුප විතරද ඇමතිවරේ කිවිදම? ඇමතිවරුන්ට වාහන ලැබෙන්නේ නැද්ද? ඇමතිවරුන්ට කාර්යමණ්ඩල ලැබෙන්නේ නැද්ද? ඇමතිවරුන්ට වෙනත් වියදම් නැද්ද? ඒ නිසා මේ වැටුප විතර ගැන කතා කරලා ජනතාව රවට්ටන්න එපා. මේ ඇමතිවරු ඉන්නට ඕනේ. ඇත්තම කියනවා මම විශ්වාස කරනවා අපේ රටේ රජයේ හරියට කරන්න අඩු ගානේ ඇමතිවරු 25ක්වත් ඉන්නට ඕනේ. සමහර නියෝජ්‍යවතුන් ඉන්නවා නම් මේක දෙයකට කරන් තියෙන වෙලාව මේ වෙලාවේ අපි බලාපොරොත්තුනේ මොකද්ද? සීමිත කැබිනට් මණ්ඩලයක් එක්ක අන්තර්කාලීන සීමිත කාලයකට ආණ්ඩුව දුවන්න කියලා අපි ඉල්ලා සිටියා. අපි දිගින් දිගටම ආණ්ඩුව පැත්තේ ඉඳි කිව්වේ ඒක. අපි අදත් කියන්නේ ඒක. අන්තර්කාලීන ආණ්ඩුව කෙටි කාලීන වැඩපිළිවෙළක්. ඒ වගේ වෙලාවක මේක හොඳ පූර්වාදර්ශයක් නෙවෙයි නියෝජක කතානායකතුමනි. නැත්නම් රජයට මේ වෙලාවේ විශාල වගකීමක් තිබෙනවා. මේ රටේ මිනිස්සු ඉන්න තත්ත්වයේ තේරුම් ගන්න. අද මිනිස්සුන්ට තුන් වෙල කන්න බෑ. දෙවෙලවත් කන්න බෑ. මිනිස්සුන්ට ප්‍රවාහන වියදම දරා ගන්න බැරුව රස්සාවලින් අස්සනවා. දරුවෝ පාසල් වලින් ඉවත් කර ගන්නවා. මේ රටේ උගත් තරුණයෝ වෘත්තිකයෝ රට අතහැරලා යනවා. මේ විනාශකාරී තත්ත්වයක් තියෙන වෙලාවක අපි හැම කෙනෙක්ම ආදර්ශයක් දෙන්නට ඕනේ. එහෙමනම් මේ රජයට මයිතන්නේ අවස්ථාව තියෙනවා රජයේ වියදමත් අඩු කරගෙන ඇමතිවරුන්ගේ නියෝජ්‍ය ඇමතිවරුන්ගේ වියදමත් අඩු කරගෙන ඒ අවශ්‍ය කරන ආදර්ශය දෙන්න. ගරු නියෝජ්‍ය කතානායකතුමනි
කාලය අවසන් වෙන කරුමන්තුමා.
අවසන් කරන්න කලින් මට අවසාන වශයෙන් කියන්න තිබෙන්නේ අපිට මේ 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 අර්බුදය මම හැමතිස්සම කියන දේ තමයි ගොඩ එන්නට බැරි අර්බුදයක් නෙවෙයි. හැබැයි ලෝක ඉතිහාසයේ හැමතිස්සම අර්බුදයෙන් පස්සේ ජයග්‍රාහී වෙච්ච රටවල් ජයග්‍රාහී වෙච්ච ආයතන ජයග්‍රාහී වෙච්ච ව්‍යාපාර හැම දෙයක්ම ඒ අර්බුදය ධනාත්මක විදියට ගත්තා. ඍණාත්මක විදියට අරගෙන පටිතත කරගත්තොත් සීමා දාන්න පටන් ගත්තොත් මේකෙන් එහාට යන්න බෑ. ආනයන සීමා කරගෙන බාණ්ඩ ගෙනන එක සීමා කරගෙන හැම පැත්තෙම සීමා කරගෙන මේක කරන්න බෑ. මම තප්පරයකට උදාහරණයක් කියලා මේක නතර කරන්න ගරු නියෝජක කතානායකතුමනි, අපි අද විශාල බඩු ප්‍රමාණය බාණ්ඩ වර්ග 300ක් විතර ගෙනන එක නතර කරලා තියෙනවා. අපි බලමු මේක අර මම කතා කරපු සංචාර ව්‍යාපාරයට බලපාන විදිය. අද ටොයිලට් පේපර් එකක් ගෙන්න ගන්න බෑ ලංකාවට. ටොයිලට් පේපර්ස් නැහැ. ඒතර මේ සංචාරකන්ට මොනතරම් ප්‍රශ්නයක් ඇති වෙනවද? සංචාරකයන්ට අවශ්‍ය වෙන ආහාර වර්ග 12ක 16ක් හඳුනාගෙන තියෙන සංචාර ක්ෂේත්‍රයෙන් දැන් තහනම් කරලා තියෙනවා. එතකොට අපි මේ බාණ්ඩ සීමා කරලා ඉතුරු කරන මුදලයි මේ සංචාරක ව්‍යාපාරයේ වර්ධනය කිරීම හරහා අපිට ලබාගෙන පුළුවන් ආදායම දෙක සංසන්දනය කරලා බලන්න කියලා අපි මේ නීති ගේන අයට මේ 54 දෙනාට ඉල්ලා සිටිනවා. ඒ නිසා අපි නැවතත් ඉල්ලා සිටින රජයෙන් මේ ණය ගැන කතා කර කර පටිතද කරගන්න කියන කතා කරන්න එපා. ධනාත්මකව මේ ප්‍රශ්නෙන් ගොඩ එහෙම කතා කරොත් අපි මේ අර්බුදයෙන් ගොඩ එන්න පුළුවන්.
බෞද්ධ සිතුවම් තමයි.